ආයුබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දහම ශ්‍රේණිය තුන්වන ඒකකය. දහම ශ්‍රේණිය තුන්වන ඒකකය තමයි පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම. හොඳයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකක යටතේ ඔබ සමග සාකච්ඡා කරන්න මෙන්න මේ වගේ මාතෘකා ටිකක්. පරිගණක දත්ත නිරූපණය. පරිගණක කටයුතු සඳහා භාවිතා වන විවිධ සංඛ්‍යා පද්ධති. සංඛ්‍යාවක වැඩිම හා අඩුම වෙසෙසි ස්ථානීය අගය. සංඛ්‍යා පද්ධතීන් අතර පරිවර්තනය. පරිගණක දත්ත ආචයනය සහ පරිගණකවල භාවිතා වන විවිධ කේත ක්‍රම පිළිබඳව. මෙහිදී මම විශේෂයෙන්ම මතක් කරනවා මේ ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණක් බැවින් අපිට ඔබත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා මේ කාර්ය කරගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි පෙළ පොත ඇසුරින් අවශ්‍ය පැහැදිලි කිරීම කරනවා. එහෙනම් ඔබ පාඩමට පිවිසීමට පෙර ඔබේ පෙළ පොත සහ අවශ්‍ය විෂය කරුණු සටහන් කර ගැනීම සඳහා පොතක් ළඟ තබා ගන්නවා නම් අපිට මේ කාර්යය වඩා සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔව්. එහෙනම් දරුවනේ, පරිගණක දත්ත නිරූපණය හා සංඛ්‍යා පද්ධති කියනකොටම ඔයාලට මතක් වෙන එක් කරුණක් තියෙනවා. එනම් මෙහි යම් ගණනය කිරීම කොටසක් කිරීමට තියෙන බව. අපිට ප්‍රායෝගිකව මේ ක්‍රියාකාරකම් සිදු කිරීමට නොහැකි නිසා අප පෙළ පොත හා සරල උදාහරණ මගින් ඔබට විෂය කරුණු අවධාරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් අපි බලමු මොකද්ද මේ පරිගණක දත්ත නිරූපණය කියලා අදහස් කරන්නේ. ඔයාලා හැමෝම දන්න පරිදි පරිගණකය කියන්නේ මිනිසා තම කාර්යයන් පහසු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඒ වගේම වර්තමානයේ වන විට පරිගණකය අපිට නැතුවම බැරි උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා නේද? කොහොමද මේ පරිගණක යන්ත්‍රයට හැකි වෙලා තියෙන්නේ අපි ලබා දෙන දත්ත සහ උපදෙස් හඳුනගෙන ඊට අදාළ ප්‍රතිචාර දක්වමින් අපිට අවශ්‍ය ආකාරයේ තොරතුරු ලබා දෙන්නේ කොහොමද කියලා? ඔබ දන්නවද පරිගණකයේ තුල මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා? ඔව්, මම මේ ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි දුවේ පුතේ. දත්ත සහ උපදෙස් මිනිස් භාෂාව භාවිතයෙන් කෙලින්ම පරිගණකවලට ඇතුළු කර සකස් කරන්න බෑ. අංක, අකුරු, විශේෂ සංකේත, ශබ්ද හෝ පින්තූර වැනි ඕනෑම දත්ත වර්ගයක් පළමුව යන්ත්‍රයට කියවන්න පුළුවන් ආකාරයට, ඒ කියන්නේ ද්විමේ ස්වරූපයකට පරිවර්තනය කළ යුතුයි. ඒ කියන්නේ පරිගණකයේ දත්ත නිරූපණයේදී භාවිතා කරන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත වෙන එක සහ බිඳුව. ඒ අනුව දුවේ පුතේ, පරිගණකයේ දත්ත නිරූපණය කරන්නේ සංඥා අවස්ථා දෙකක් මගින්. මේ සංඥා අවස්ථා දෙක වෝල්ටියතා මට්ටම් දෙකක් ලෙස අපිට පරිපත තුලින් හඳුනා ගන්න පුළුවන්. ඉන් එකක් තමයි ඉහළ වෝල්ටියතා මට්ටම. මේ නිරූපණය කිරීම සඳහා ද්විමේ සංඛ්‍යා පද්ධතියේ එක කියන සංකේතය භාවිතා කරනවා. අනෙක් අවස්ථාව තමයි පහළ වෝල්ටියතා මට්ටම. මේ නිරූපණය කිරීම සඳහා ද්විමේ සංඛ්‍යා පද්ධතියේ බිඳුව කියන සංකේතය භාවිතා කරනවා. මෙය ඉලෙක්ට්‍රොනික පරිපථවල ඔන් සහ ඕෆ් අවස්ථා දෙකට සමානයි. ඒ අනුව දුවේ පුතේ, ද්විමේ සංඛ්‍යා භාවිතා කරලා ඔන් හා ඕෆ් තර්කයේ මත පදනම්ව විදුලි පරිපථ දැනීම පහසු වෙලා තියෙනවා. ඒකට එක් හේතුවක් තමයි සියලුම ආකාරවල දත්ත ද්විමේ පද්ධති ආකෘතියෙන් නිරූපණය කරන්න පුළුවන් වීම. මෙහිදී පරිගණකය තුල සිදුවන ක්‍රියාවලිය තමයි අපි යතුරු පුවරුව හෝ වෙනත් ආදාන උපාංගයකින් දත්ත ලෙස ලබා දෙන ඉලෙක්ට්‍රොනික සංඥා මධ්‍ය සැකසුම් ඒකකය වෙත ගමන් කරනවා. එහිදී එම ඉලෙක්ට්‍රොනික සංඥාවට අනුව එය ද්විමේ කේතයකට පරිවර්තනය වී සැකසීම සඳහා ගබඩා වෙනවා. ඒ සැකසීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රතිදානය පරිගණක තිරය මත දර්ශනය කරනවා. ඔන්න ඔය විදියට තමයි දුවේ පුතේ, පරිගණක තුල අපි ලබා දෙන දත්ත උපදෙස් සකස් වෙන්නේ. එහෙනම් මේ ක්‍රියාවලියට ඍජුවම දායක වෙලා තියෙන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය. අපි ඊළඟ අධ්‍යයනයේදී ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා පරිගණක තුල භාවිතා වන විවිධ සංඛ්‍යා පද්ධතීන් පිළිබඳව. එහිදී වැඩි දුරටත් ද්විමේ සංඛ්‍යා පද්ධතිය සහ පරිගණකයේ අනෙකුත් කටයුතු සඳහා සම්බන්ධ වෙලා තියෙන විවිධ සංඛ්‍යා පද්ධතීන් පිළිබඳව ඔයාලට කියලා දෙන්න වාසනා ටීචර් එනවා. ඔව් වාසනා ටීචර්. එහෙනම් මේ අපේ දුවල පුතාලට කියලා දෙන්න පරිගණක පද්ධතිය තුල භාවිතා වන විවිධ සංඛ්‍යා පද්ධතීන් මොනවද කියලා.
ඔව් චන්දනී ටීචර්. ටීචර් කිව්වා වගේ පරිගණකයක් තුළ දත්ත නිරූපණයේදී අපිට වැදගත්ම දෙයක් තමයි මේ සංඛ්‍යා. ඉතින් පරිගණකයක් තුළ දත්ත නිරූපණ ක්‍රියාවලියේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු මාතෘකාවක් තමයි සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. මොකක්ද මේ සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ? දරුවනේ, සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ අගයන් සමූහයක ප්‍රමාණාත්මක නියෝජනයක්. ඔබ ගත්තොත් ඔබගේ පන්තියේ සිටින සිසුන් ප්‍රමාණය, විභාගයේදී ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය යනාදී ප්‍රමාණාත්මකව දක්වන්න පුළුවන්. ඉතින් මේ ආකාරයේ වටිනාකම් නියෝජනය කිරීම සඳහා විවිධාකාරයේ සංඛ්‍යා පද්ධති භාවිතා කරන්න පුළුවන්. සංඛ්‍යා පද්ධතියක් ගත්තොත් එහා සම්බන්ධව අපිට කතා කරන්න විශේෂිත ලක්ෂණ කීපයකුත් තියෙනවා. ඒ තමයි සංඛ්‍යා පද්ධතියක තියෙන ඒකක, සංඛ්‍යා, පාදමේ වටිනාකම සහ බරසාධකය වගේ ලක්ෂණ. මොකක්ද මේ ඒකකයක් කියලා කියන්නේ? ඒකකයක් කියන්නේ තනි වස්තුවක්. උදාහරණයක් විදිහට රුපියලක්, ලකුණක් වගේ දේවල් අපිට ගන්න පුළුවන් ඒකකයක් කියලා. එතකොට සංඛ්‍යාවක් කියන්නේ? සංඛ්‍යාවක් කියන්නේ අපි කලින් කතා කරපු ඒකකයක් හරි ප්‍රමාණයක් හරි නිරූපණය කරන සංකේතයක්. හරියට ලකුණු 50ක්, රුපියල් 100ක් මෙන්න මේ ආකාරයට. ඊළඟට සංඛ්‍යා පද්ධතියක වැදගත්ම ලක්ෂණයක් තමයි පාදමේ වටිනාකම කියන්නේ. දරුවනේ, සංඛ්‍යා පද්ධතියක පාදමේ වටිනාකම කියන්නේ සංඛ්‍යා පද්ධතියක භාවිතා කරන සංකේත ප්‍රමාණයට. අපි ගත්තොත් අපිට වඩාත් හුරු පුරුදු සංඛ්‍යා පද්ධතිය වෙන දශමේ සංඛ්‍යා පද්ධතිය. එහි දක්නට ලැබෙනවා 0 to 9 දක්වා වූ සංඛ්‍යාංක. නැතිනම් එහි සංකේත. ඒ සංකේත 10ක් අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දශමේ සංඛ්‍යා පද්ධතියේ පාදමේ වටිනාකම වෙන්නේ 10. මෙන්න මේ ආකාරයට ද්විමේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය, ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය පාදමේ වටිනාකම් නිරූපණය කරන්න පුළුවන් අපිට. මේ පාදමේ වටිනාකම් නිරූපණය කරද්දී අපි දශමේ සංඛ්‍යාංක භාවිතා කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු විශේෂිත ලක්ෂණයක් වෙන බරසාධකය කියන ලක්ෂණේ. මොකද මේ බරසාධකය කියලා කියන්නේ? සංඛ්‍යාවක පවතින ස්ථානීය අගය. එහෙමත් නැත්නම් එක් එක් සංඛ්‍යා තීරුවේ ඇති ගුණාකාර වෙච්ච අගයට අපි කියනවා සංඛ්‍යාවක බරසාධකය කියලා. උදාහරණයක් විදිහට බලමු දශමේ සංඛ්‍යා පද්ධතිය. මේ බරසාධකය වෙන්නේ 10. ඒ කියන්නේ දකුණුපස සංඛ්‍යා තීරුවේ වගේ 10 ගුණයක් ඒකේ වම්පස තීරුව නිරූපණය කරනවා. මේ පිළිපැඳ හොඳ අවබෝධයක් ලබා ගන්න හොඳම උදාහරණයක් තමයි ඝනක රාමුව කියලා කියන්නේ. මේ දුවර පුතාලා ප්‍රාථමික පන්තිවලදී ඝනක රාමු තුන සංඛ්‍යා නිරූපණය කිරීම කරලා තියෙනවා. එහෙනම් අපි දශමේ සංඛ්‍යාවක් ගත්තොත් 245 කියලා, මෙම සංඛ්‍යාවේ 2, 4, 5 කියන සංඛ්‍යාංක ඒවට ආවේනික වෙච්ච වටිනාකම් නිරූපණය කරනවා. අප ඝනක රාමුවක් ඇන්දොත් දකුණු පසේ සිට වම් පසට එද්දී 1, 10, 100, 1000 යනාදී වශයෙන් ඔබ නම් කරා. එහෙනම් 245 නිරූපණය කරද්දී ඔබ 1 ගඩොල් 5ක්, 10 ගඩොල් 4ක්, 100 ගඩොල් 2ක් යනාදී වශයෙන් නිරූපණය කරා. ඒ කියන්නේ එක් එක් සංඛ්‍යාංකය ඒන ආවේනික වෙච්ච ස්ථානීය වටිනාකමින් ගුණ වෙලා 5, 1, 4, 10, 2, 100 යනාදී වශයෙන් 10 ගුණාකාර විදිහට. අපි බලයක් විදිහට ගත්තොත් 10 බිඳුවෙනි බලය, 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය ආදී වශයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නිරූපණයකට අපි කියනවා ඒ සංඛ්‍යා පද්ධතියේ බරසාධකය කියලා. හොඳයි දුවේ පුතේ, මේ තමයි සංඛ්‍යා පද්ධතිය වල මූලික ලක්ෂණ. එහෙනම් දැන් අපි අවධානය යොමු කරමු පරිගණකාශ්‍රිතව භාවිතා වන සංඛ්‍යා පද්ධති කීපයක් හඳුනගන්න. අපිට අපගේ විෂය නිර්දේශයේ තුල ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති වර්ග 4ක් හඳුනගන්න තියෙනවා. ඒ තමයි දශමේ සංඛ්‍යා පද්ධතිය, ද්විමේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය සහ ෂට්දශමේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් අපි පළවෙනිම අවධානය යොමු කරමු දශමේ සංඛ්‍යා පද්ධතිය හඳුනගන්න. අපිට බොහොම හුරු පුරුදු, ඒ වගේම එදිනදා ජීවිතයේ වැඩිපුරම භාවිතයට ගන්න සංඛ්‍යා පද්ධතිය තමයි දශමේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. දශමේ සංඛ්‍යා පද්ධතිය ගත්තාම මේ අගයන් නිරූපණය කරන්න එකිනෙකට වෙනස් සංඛ්‍යාංක 10ක් භාවිතා වෙනවා. ඒ තමයි බිින්දුව එක දෙක තුන හතර පහ හය හත අට සහ නවේ. ඉතින් දරුවනේ, ඔබ දැන් දන්නවා දශමේ සංඛ්‍යා පද්ධතිය පාදමේ වටිනාකම 10 වශයෙන් ලබාගත හැකි බව. ඒ කොහොමද? දශමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් වූ සංකේත 10ක්. ඒ හින්දා දශමේ සංඛ්‍යා පද්ධතිය පාදමේ වටිනාකම 10ක් වෙනවා. ඒ වගේම තමයි දශමේ සංඛ්‍යා පද්ධතිය බර සාධකය 10 ගුණාකාර වලින් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දුවේ පුතේ, පරිගණක පද්ධති වලදී භාවිතා වන වඩාත් වැදගත්ම සංඛ්‍යා පද්ධතිය වන ද්විමේ සංඛ්‍යා පද්ධතිය ගැන. ඔයාලට චාන්දනී ටීච කිව්වා වගේ අපි පරිගණකයට ඇතුළත් කරනු ලබන දත්ත උපදෙස් සියල්ලක්ම, ඒ වගේම පරිගණකයේ ගබඩා කරලා තියෙන තොරතුරු සියල්ලක්ම නිරූපණය කරන්නේ මෙන්න මේ කියන ද්විමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරලා. මේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ සංකේත දෙකක් විතරයි. ඒ බිංදුව සහ එක. ඒ නිසා මේ පාදමේ වටිනාකම දෙක වශයෙන් සලකනවා. ඒ වගේම තමයි සංඛ්‍යාවක් ගත්තොත් ඒ සංඛ්‍යාවේ එක් එක් සංඛ්‍යාංකයට හිමි ස්ථානීය වටිනාකම, එහෙම නැත්නම් බර සාධකයේ නිරූපණය කරන්නේ දෙකෙහි ගුණාකාර විදිහට. 1, 2, 4, 8, 16 ආදී වශයෙන්. පරිගණකයේ තුර දත්ත නිරූපණයට භාවිතා කරන මෙම සංඛ්‍යා පද්ධතිය අපි යාන්ත්‍රික භාෂාව කියලාත් හඳුනා ගන්නවා. ඒ වගේම තමයි පරිගණකයේ නිරූපණය කරන දත්ත මනුල් ලබන කුඩාම ඒකකය මේ බිඳුවක් හෝ එකක් මගින් නිරූපණය කරන. ඒ අවස්ථාවේදී මේ බිඳුවක් හෝ එකක් අපි බිටුවක් කියලා හඳුනා ගන්නවා. එහෙනම් අපි ඊළඟට බලමු අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය ගැන. අෂ්ටමේ කිව්වහම 8ක් කියලා අපිට තේරෙනවා. එතෙන් මේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ එකිනෙකට වෙනස් සංකේත 8ක්. ඒ තමයි බිංදුව 1, 2, 3, 4, 5, 6 සහ 7. මේ හේතුවෙන් අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය පාදමේ වටිනාකම 8ක් ලෙස අපි සලකනවා. ඒ වගේම මෙහි බර සාධකය එහෙමත් නැත්නම් ස්ථානීය වටිනාකම් නිරූපණය කරන්නේ 8හි ගුණාකාර වශයෙන්. දීර්ඝ වශයෙන් යෙදෙන ද්විමේ සංඛ්‍යා කෙටි කර දැක්වීමේ ක්‍රමයක් ලෙස අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, අපි ඊළඟට කතා කරමු ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය පිළිබඳ. මේ සංඛ්‍යා පද්ධතිය අපි කලින් කතා කරපු සංඛ්‍යා පද්ධති වලට වඩා ටිකක් වෙනස්. ඇයි මං එහෙම කිව්වේ? අපි කලින් කතා කරපු සංඛ්‍යා පද්ධති වලදී අපිට දක්නට ලැබෙන සංඛ්‍යාංක පමණයි. නමුත් මෙහි බිංදුවේ සිට 9 දක්වා වූ සංඛ්‍යාංකත් A සිට F දක්වා වූ කැපිටල් ඉංග්‍රීසි අක්ෂරයි සංකේත වශයෙන් දක්නට ලැබෙන. ඒ කියන්නේ 10, 11, 12, 13, 14 සහ 15 නිරූපණය කරන්නේ ABCDE සහ F කියන ඉංග්‍රීසි කැපිටල් අක්ෂරවලින්. ඉතින් දුවේ පුතේ, මෙහි පාදමේ වටිනාකම 16ක් වෙනවා. ඒ වගේම තමයි ස්ථානීය වටිනාකම නැත්නම් බර සාධකයේ නිරූපණය කරන්නේ 16 ගුණාකාරවලින්. පරිගණකයේ මතක කෝෂවල ලිපින නිරූපණයේදී, ඒ වගේම වෙබ් පිටුවල භාවිතා කරන වර්ණ නිරූපණයේදී, ජාලකරණයේදී මාධ්‍ය ප්‍රවේශ ලිපින නිරූපණයේදී මෙන්න මේ අවස්ථාවන් වලදී භාවිතා කරන බොහොම වැදගත් සංඛ්‍යා පද්ධතියක් තමයි ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ. එහෙනම් දරුවනේ, අපි දැන් සංඛ්‍යා පද්ධති පිළිබඳ හඳුනාගෙන අවසන්. අපි චාන්දනි ටීචර්ගෙන් අහලා බලමු සංඛ්‍යාවක වැඩිම වටිනාකම සහිත අගය සහ අඩුම වටිනාකම සහිත අගය හොයන්නේ කොහොමද කියලා.
හොඳයි, එහෙනම් දරුවනේ, මේ එකකයේ තුල තියෙන තවත් වැදගත් කොටසක් තමයි සංඛ්‍යාවක වැඩිම හා අඩුම බෙස් ස්ථානියාගේ ලබා ගන්නෙ කොහොමද කියන එක. ඔව් දුවේ පුතේ, මොකද්ද මේ වැඩිම හා අඩුම බෙස් ස්ථානියාගේ කියලා අදහස් කරන්නේ? ඔබ දැන් ඉගෙන ගත්තා සංඛ්‍යා පද්ධති කියන්නේ මොනවද කියලා, ඒ වගේම සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. එහෙනම් මේ සංඛ්‍යා පද්ධති භාවිතා කරලා විවිධ සංඛ්‍යා රටා ලියන විට එකම සංකේත භාවිතා කරනවා. ඒත් එකම සංකේත සංඛ්‍යා රටාවේ ස්ථාන දෙකක සඳහන් වුණත් පිහිටන ස්ථානය අනුව මේ දෙන්නගේ වටිනාකම වෙනස් වෙනවා. ඔබ ඒක සංඛ්‍යා පද්ධති කොටසේදී අවබෝධ කරගන්න ඇති. එහෙනම් මෙවැනි සංඛ්‍යා රටාවක් ගත්තම එහි වැඩිම ස්ථානියාගේ පිහිටන තැනට අපි කියනවා වැඩිම වෙසසි ස්ථානියාගේ කියලා. අඩුම ස්ථානියාගේ ඇති තැනට අපි කියනවා අඩුම වෙසසි ස්ථානියාගේ කියලා. මේ විදිහට වැඩිම හා අඩුම ස්ථානියාගේ ගැන කතා කරනකොට එය පූර්ණ සංඛ්‍යාවලදී හා දශමය සහිත සංඛ්‍යාවලදී ලබා ගන්නේ ආකාර දෙකකට. අපි බලමු පූර්ණ සංඛ්‍යාවලදී වැඩිම හා අඩුම වෙසසි අගය ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ, පූර්ණ සංඛ්‍යාවකදී නම් වමේ සිට දකුණට කියවනකොට දකුණු කෙළවරින්ම පිහිටි අගය, අඩුම වෙසසි අගය වෙනවා. වම් කෙළවරින්ම පිහිටි ශූන්‍ය නොවන අගය වැඩිම වෙසසි අගය ලෙස සලකනවා. අපි බලමු උදාහරණ කීපයක් මේ සඳහා අරගෙන. ඔව්, මම උදාහරණයක් විදිහට භාවිතා කරනවා 425 කියන පූර්ණ සංඛ්‍යාව. මෙම සංඛ්‍යාවට අනුව වැඩිම වෙසසි ස්ථානීය අගය, එහෙම නැත්නම් වැඩිම වෙසසි සංඛ්‍යාංකය වෙන්නේ සිය ස්ථානයේ ඇති 4. අඩුම වෙසසි ස්ථානීය අගය, එහෙම නැත්නම් අඩුම වෙසසි සංඛ්‍යාංකය වෙන්නේ 1 ස්ථානයේ ඇති 5. ඔව්, බොහොම සරලව අපිට මේක ගණනය කරන්න පුළුවන්. අපි දළමු වෙනත් උදාහරණයක් අරගෙන. මම උදාහරණයක් විදිහට භාවිතා කරනවා 2650 කියන පූර්ණ සංඛ්‍යාව. මේ සංඛ්‍යාවට අනුව වැඩිම ස්ථානීය අගය තියෙන්නේ 10 ස්ථානයේ ළඟ ඇති 2 කියන සංඛ්‍යාව ළඟ. ඒ වගේම අඩුම ස්ථානීය අගය සහිත තැන, එහෙම නැත්නම් දකුණු කෙළවරෙහිම පිහිටි බිඳුව අඩුම වෙසසි ස්ථානීය අගය, එහෙම නැත්නම් අඩුම වෙසසි සංඛ්‍යාංකය ලෙස ලබා ගන්නවා. ඔව්, එහෙනම් ඔබට ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් දුන්නොත් කොහොමද එහි වැඩිම වෙසසි සංඛ්‍යාංකය සහ අඩුම වෙසසි සංඛ්‍යාංකය ගණනය කරන්න කියලා අවබෝධ වෙන්න ඇති. මේ නීතිය අපිට අදාළ කරගන්න පුළුවන් ද්විමය, අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිවල වැඩිම හා අඩුම වෙසසි ස්ථානීය අගය ලබා ගන්න කොටත්. ඔව්, දශමය සහිත සංඛ්‍යාවකදී කොහොමද එහෙනම් වැඩිම හා අඩුම වෙසසි සංඛ්‍යාංකය ගණනය කරන්නේ? දශමය සංඛ්‍යාවලදී දශම තිතට දකුණු පසින් ඈතින්ම පිහිටි ශූන්‍ය නොවන අගය අඩුම වෙසසි අගය වෙනවා. ඒ වගේම දශම තිතට වම් පසින් ඈතින්ම පිහිටි ශූන්‍ය නොවන අගය වැඩිම වෙසසි අගය වෙනවා. අපි බලමු උදාහරණ කීපයක් ඇසුරින් මේ සරලව අවබෝධ කරගන්න. මම උදාහරණයක් විදිහට භාවිතා කරනවා 1215.0 කියන සංඛ්‍යාව. මෙම සංඛ්‍යාවට අනුව වැඩිම වෙසසි අගය වම් කෙළවරෙහිම පිහිටි 1 වෙන අතර අඩුම වෙසසි අගය දකුණු කෙළවරෙහිම ඇති ශූන්‍ය නොවන අගය 5 ලෙස ලබා ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, ඔබට මේ විදිහේ උදාහරණයක් ලැබුණොත් කොහොමද අපි එහි වැඩිම වෙසසි සංඛ්‍යාංකය සහ අඩුම වෙසසි සංඛ්‍යාංකය ගණනය කරන්නේ? මම උදාහරණයක් විදිහට භාවිතා කරනවා 0.0817.0 කියන සංඛ්‍යාව. මෙම සංඛ්‍යාවට අනුව මෙහි වැඩිම අගය සහිත ස්ථානය වෙන්නේ වම් කෙළවරෙහිම පිහිටි ශූන්‍ය නොවන අගය 8. ඒ වගේම මෙම සංඛ්‍යාවට අනුව අඩුම වෙසසි සංඛ්‍යාංකය වෙන්නේ දකුණු කෙළවරෙහිම පිහිටි ශූන්‍ය නොවන අගය වන 5 කියන සංඛ්‍යාව. හොඳයි, එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඇති දශමය සහිත සංඛ්‍යාවකදී කොහොමද අපි වැඩිම වෙසසි සංඛ්‍යාංකය සහ අඩුම වෙසසි සංඛ්‍යාංකය ගණනය කරන්නේ කියලා. දැන් අපි බලමු වැඩිම වෙසසි බිටුව හා අඩුම වෙසසි බිටුව හොයාගන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා අපිට බිටුව හෙවත් බිට් එක මුණ ගැහෙන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතියදී කියලා. එහෙනම් වැඩිම හා අඩුම වෙසසි බිටුව හොයාගන්නේ ද්විමය සංඛ්‍යාවල පමණයි. කොහොමද අපි ඒක කරන්නේ? ද්විමය සංඛ්‍යාවලත් පූර්ණ ද්විමය සංඛ්‍යා වගේම දශමය ද්විමය සංඛ්‍යාත් තියෙනවා. එහෙනම් පූර්ණ ද්විමය සංඛ්‍යාවල වගේම දශමය ද්විමය සංඛ්‍යාවල කොහොමද වැඩිම වෙසසි බිටුව හා අඩුම වෙසසි බිටුව ලබා ගන්නේ? පූර්ණ සංඛ්‍යාවක් වමේ සිට දකුණට කියවීමේදී දකුණු කෙළවරෙහිම පිහිටි අගය අඩුම වෙසසි බිටුව වෙන අතර වම් කෙළවරින්ම පිහිටි ශූන්‍ය නොවන අගය වැඩිම වෙසසි බිටුව ලෙස සලකනවා. හොඳයි දුවේ පුතේ, අපි බලමු මේ සඳහාද සරල උදාහරණ කීපයක් සාකච්ඡා කරලා. මම උදාහරණයක් විදිහට භාවිතා කරනවා 1.0.1 කියන ද්විමේ පූර්ණ සංඛ්‍යාව. මෙම සංඛ්‍යාවේ වැඩිම වෙසසි බිටුව විදිහට අපිට සලකන්න පුළුවන් වම් කෙළවරෙහිම ඇති 1. ඒ වගේම අඩුම වෙසසි බිටුව දකුණු කෙළවරෙහිම ඇති 1. මේ සංඛ්‍යාවේ නම් වැඩිම වෙසසි බිටුවත් 1 වෙනවා, අඩුම වෙසසි බිටුවත් 1 වෙනවා. එතකොට මේ වගේ සංඛ්‍යාවකදී කොහොමද අපි ඒක හොයාගන්නේ? 1.0.1. මෙහි වම් කෙළවරෙහිම ඇති 1 වැඩිම වෙසසි බිටුව වන අතර දකුණු කෙළවරෙහිම ඇති බිඳුව අඩුම වෙසසි බිටුව වෙනවා.
දශමය සහිත ද්විමය සංඛ්‍යාවලදී දශම තිතට දකුණු පසින් ඈතින්ම පිහිටි ශූන්‍ය නොවන අගය අඩුම වෙසසි බිටුව ලෙස සලකනවා. ඒ වගේම දශම තිතට වම් පසින් ඈතින්ම පිහිටි ශූන්‍ය නොවන අගය වැඩිම වෙසසි බිටුව ලෙස සලකනවා. ඔව් දුවේ පුතේ අපි මේ අවබෝධ කරගැනීම සඳහා සරල උදාහරණයක් අරගෙන බලමු. මම භාවිතා කරනවා 0.11.1.0 කියන සංඛ්‍යාව. මේ වගේ උදාහරණයකදී අපි වැඩිම වෙසසි බිටුව දශම තිතට වම්පස තියෙන ශූන්‍ය නොවන අගය හෙවත් 1 ලබා ගන්නවා. ඒ වගේම අඩුම වෙසසි බිටුව ලබා ගැනීමේදී දකුණු පස කෙළවර ඇති ශූන්‍ය නොවන අගය එනම් 1 කියන සංඛ්‍යාව ලබා ගන්නවා. එහෙනම් මේ උදාහරණයට අනුව වැඩිම වෙසසි බිටුවත් 1 අඩුම වෙසසි බිටුවත් 1 ලෙස අපි සලකනවා. ඔව් එහෙනම් දුවේ පුතේ මේ දක්වා ඔබට මේ සම්බන්ධව යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණා නම් ඒ දැන් निराකරණය වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි එහෙනම් දරුවනේ අපේ ඊළඟ අධ්‍යයනවන සංඛ්‍යා පද්ධති පරිවර්තනය ගැන සාකච්ඡා කරන්න වාසනා ටීචර් එනවා.
ඔව් දරුවනේ දැන් ඔබට පරිගණක පද්ධතියක් තුළ භාවිතා කරනු ලබන සංඛ්‍යා පද්ධති පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා. එහෙනම් අපි දැන් අවධානය යොමු කරමු කොහොමද මේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයන් සිද්ධ කරන්නේ කියලා. ඔබට දශමේ සංඛ්‍යාවක් ද්විමේ ආකාරයෙන් නිරූපණය කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ ආකාරයෙන්, ෂඩ්දශමේ ආකාරයෙන් මේ ආකාරයට අපිට සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයන් සිද්ධ කරන්න වෙනවා විවිධ අවස්ථාවන් වලදී විවිධ අරමුණු සඳහා. ඉතින් දරුවනේ අපි කලින් හඳුනාගත් සංඛ්‍යා පද්ධති හතර භාවිතයෙන් අපි පරිවර්තන 12ක් සිද්ධ කරනවා. මොනවාද මේ පරිවර්තන 12? ඒ තමයි දශමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය, දශමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවට සහ දශමේ සංඛ්‍යාවක් ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. ඊට පස්සේ අපි බලනවා කොහොමද ද්විමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් බවට, අෂ්ටමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් බවට සහ ෂඩ්දශමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. එතකොට අපි පරිවර්තන 6ක් ගැන කතා කළා. එහෙනම් අනික් පරිවර්තන 6 මොනවද? දරුවනේ අපිට පුළුවන් අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ බවට පරිවර්තනය කරන්න, ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ බවට පරිවර්තනය කරන්න. ඒ වගේම තමයි ෂඩ්දශමේ සංඛ්‍යාවක් ද්විමේ බවට පරිවර්තනය කරන්න, ද්විමේ සංඛ්‍යාවක් ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. එහෙනම් පරිවර්තන 10ක් හඳුනාගත්තා. තව පරිවර්තන 2ක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි අෂ්ටමේ සංඛ්‍යාවක් ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම සහ ෂඩ්දශමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. දැන් මේ දුවල පුතාලා දන්නවා සංඛ්‍යා පද්ධතිය අතර සිද්ධ කරන්න පුළුවන් පරිවර්තන 12 මොනවද කියලා. එහෙනම් අපි බලමු කොහොමද දශමේ සංඛ්‍යාවක් ද්විමේ බවට, අෂ්ටමේ බවට සහ ෂඩ්දශමේ බවට පරිවර්තනය කරන්නේ කියලා. මේ පරිවර්තනයේදී අපි දශමේ සංඛ්‍යාව ඒ එක් එක් සංඛ්‍යා පද්ධතිය පාදමේ වටිනාකමින් ලබ්ධිය බිඳුව වෙනසෙක් බෙදාගෙන යනවා. ඒ බෙදාගෙන යද්දී එක් එක් අවස්ථාවේදී ලැබෙන ශේෂයන් අපි දකුණු පසින් ලියා ගන්නවා. අවසානයේදී ලබ්ධිය බිඳුවට සමාන වුණාට පස්සේ අපි අර සඳහන් කරගත ශේෂයන් ටික පහළ සිට ඉහළට ලියලා අදාළ සංඛ්‍යා පද්ධතිය පාදමේ වටිනාකම සඳහන් කරනවා. අපි උදාහරණයක් බලමු. දොළ පුතාලත් පොත් පෑන් අරන් මේ ගාන හදාගෙන යමු. ඔබට ලැබෙනවා දශමය 15. මේ දශමය 15 ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න වෙනවා. එහෙමනම් කොහොමද මේ පරිවර්තනය සිද්ධ කරන්නේ? මුලින්ම අපි 15 බෙදනවා 2. 15 තුල 2 ගොඩවල් කීයක් හඳුනගන්න පුළුවන්ද? අපිට 7ක් හඳුනගන්න පුළුවන්. එතකොට එහෙනම් දෙවරක් 7 14යි. හැබැයි ඔබට ශේෂයක් පවතිනවා. එහෙනම් අපි මේ ශේෂය නැත්තම් 1 ලියා ගන්නවා දකුණු පසින්. නැවතත් අපි 7 බෙදනවා 2. 7 තුල ඔබට 2 ගොඩවල් 3ක් හඳුනගන්න පුළුවන්. එහෙනම් එතනදිත් අපිට හම් වෙනවා ශේෂය වශයෙන් 1ක්. අපි මේ ශේෂය දකුණු පසින් ලියා ගන්නවා. නැවතත් ඔබට 3 බෙදන්න වෙනවා 2. එවිට ඔබට ලැබෙනවා 3 තුල 2 ගොඩවල් 1ක් සහ ශේෂය 1ක් වශයෙන්. නැවතත් ඔබට බෙදන්න වෙනවා 1 2. එහෙනම් 1 තුල 2 ගොඩවල් කීයක් දකින්න ලැබෙනවද? ඔබට අවසානයේ ලැබෙනා බිඳුවක් සහ 1ක්. ඒ කියන්නේ 1 තුල 2 ගොඩවල් බිඳුවක් සහ ශේෂය වශයෙන් 1ක්. දැන් ඔබේ ලබ්ධිය බිඳුවට සමාන වෙලා. එහෙනම් අපි දැන් අර ලියාගත් ශේෂයන් ටික පහළ සිට ඉහළට ලබා ගන්නවා. ඔබට දැන් තියෙනවා එහෙනම් 15ට සමාන වූ ද්විමේ අංගෙ. ඒ තමයි 1 1 1 1 අවසානයේ අපි පාදමේ වටිනාකම වශයෙන් 2 සඳහන් කරමු. ඉතින් දරුවනේ මේ ආකාරයටම තමයි අපි දශමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවටත් ෂඩ් දශමේ සංඛ්‍යාවක් බවටත් පරිවර්තනය කරන්නේ. ඒ පරිවර්තනයන්වලදී ඒ කියන්නේ ඔබ දශමේ සංඛ්‍යාවක් අෂ්ටමේ බවට පරිවර්තනය කරද්දී ඔබ මේ දශමේ සංඛ්‍යාව බෙදාගෙන යන්නේ 8. ඒ විදිහට බෙදාගෙන ගිහින් ශේෂයන් දකුණු පසින් ලියා ගන්න. අවසානයේදී ශේෂයන් ටික 15 සිට ඉහළට ලියලා පාදමේ වටිනාකම 8 වශයෙන් සඳහන් කරනවා. ඔබ දශමේ සංඛ්‍යාවක් ෂඩ් දශමේ බවට පරිවර්තනය කරනවා නම් ඔබට ලැබෙන දශමේ සංඛ්‍යාව 16 බෙදාගෙන යනවා. මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය නැත්නම් ෂඩ් දශමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරද්දී විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔබට ලැබෙන ශේෂය 9ට වඩා වැඩි අගයක් නම් අන්න ඒ අවස්ථාවවලදී අපි ඒ අගයට අදාළ වූ සංකේතය භාවිතා කරනවා. එහෙනම් ශේෂයන් ටික අපි 15 සිට ඉහළට ලියලා අවසානයේදී පාදමේ වටිනාකම නිරූපණය කරනවා. ඉතින් මේ ආකාරයට ඔබට පුළුවන් ලැබෙන දශමේ සංඛ්‍යාවක් ද්විමේ බවට, අෂ්ටමේ බවට සහ ෂඩ් දශමේ බවට පරිවර්තනය කරන්න. අපි දැන් පරිවර්තන තුනක් ඉගෙනගෙන ඉවරයි. එහෙනම් දරුවනේ තව පරිවර්තන කීපයක් ගැන ඔයාලට කියලා දෙන්න චාන්දනී ටීචර් බලාගෙන ඉන්නවා.
එහෙනම් දරුවනේ වාසනා ටීචර් ඔයාලට කියලා දුන්නා ප්‍රධාන සංඛ්‍යා පද්ධති පරිවර්තන 12න් තුනක් පිළිබඳව. අපි බලමු ඊළඟට තියෙන පරිවර්තනයන් මොනවද කියලා. ද්විමේ සංඛ්‍යාවක්, අෂ්ටමේ සංඛ්‍යාවක්, ෂඩ් දශමේ සංඛ්‍යාවක්, ඒ වගේම දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. හොඳයි, එහෙනම් අපි බලමු මේ පරිවර්තනය කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද කියලා. අපිට අඩුම වේලාවකින් මේ සඳහා සුදුසු විකල්පය හොයාගන්න පුළුවන් නම් ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී අඩු වේලාවකින් ඔබට සුදුසු පිළිතුරු ලබා ගන්න පුළුවන්. ද්විමේ සංඛ්‍යාවක් අරගෙන කොහොමද ඒක පහසුවෙන් දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා සරල උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරගමු. මම ගන්නවා 1.1 කියන ද්විමේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාවේ දකුණු පස කෙළවර සිට ද්විමේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් එහෙම නැත්නම් බරසාධකයේ වටිනාකම ලබා ගන්නවා. ඔබ දන්නවා ද්විමේ සංඛ්‍යා පද්ධතියේ බරසාධකයන් වෙන්නේ 1, 2, 4, 8 ඒ විදිහට ලබා ගන්න 2 ගුණාකාරයන් කියලා. දැන් බලමු අපේ උදාහරණයට මේ ආදේශ කරගන්නේ කොහොමද කියලා. 1.1.1 පිටු 4ක් තියෙන ද්විමේ සංඛ්‍යාවක්. ඒක නිසා මේ ස්ථානීය අගයන් 2, 3 වෙන බලය දක්වා අපිට ලියාගන්න පුළුවන්. ඊළඟට මේ ද්විමේ සංඛ්‍යාවට අදාළව මෙහි ස්ථානීය අගයන් 1, 2, 4, 8 විදිහට වටිනාකම සඳහන් කරගත්තා. මේ ලබාගත් අගයන් ද්විමේ සංඛ්‍යාවෙන් ගුණ කරන්න අවශ්‍යයි. එසේ ගුණ කර ලබාගත් සංඛ්‍යාවන්ගේ එකතුව තමයි අපි දශමේ සංඛ්‍යාව කියලා කියන්නේ. එහෙනම් මේ සංඛ්‍යාවට අනුව 2.2 බලයේ 1 ස්ථානයේ ඇති අගය 1ෙන් ගුණ කරනවා. ඊළඟට තියෙන්නේ බිඳුව කියන සංඛ්‍යාව. එය 2 පළවෙනි බලය. එනම් 2 කියන සංඛ්‍යාවෙන් බිඳුව ගුණ කළ යුතුයි. එතකොට අපිට බිඳුව කියන අගය ලැබෙනවා. ඊළඟට තියෙන්නේ 1. ඒ කියන්නේ 2.2 බලය. 2.2 බලයේ වටිනාකම තමයි 4. 4 වැඩි කරන්න ඕනේ ද්විමේ 1ෙන්. අපිට ලැබෙනවා 4 කියන සංඛ්‍යාව. ඊළඟට තියෙන අවසාන වශයෙන් 1. මෙය 2.3 බලය. ඒ කියන්නේ 8. 8 ගුණ කරන්න ඕනේ ද්විමේ 1ෙන්. එහෙනම් 8 වරක් 1 8යි. අපිට ලැබිලා තියෙනවා 8.4 සහ 1 කියන සංඛ්‍යා. එහෙනම් මේ සංඛ්‍යා කිහිපය එකතු කිරීමෙන් අපිට ලැබෙනවා 13 කියන අගය. එහෙනම් 1.1.1 කියන ද්විමේ සංඛ්‍යාවේ දශමේ අගය තමයි 13 කියලා කියන්නේ. ඔබට දැන් තේරෙනවා මේ ඉතා පහසුවෙන් ගණනය කරන්න පුළුවන් කියලා. එහෙනම් දරුවනේ අපි ඊළඟට බලමු අෂ්ටමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. අපි ද්විමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාව බවට පත්කිරීමේදී භාවිතා කළ ක්‍රමවේදයම තමයි මෙහිදීත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. එහෙත් ද්විමේ සංඛ්‍යා ගුණ කිරීමේදී අපිට ඒ පහසුවෙන් සිදු කළ හැකි. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය අපිට ප්‍රමාණයෙන් විශාල අගයන් ලැබෙන නිසා
යම්කිසි ගුණකර ගැනීමක් මෙහිදී අවශ්‍ය වෙනවා. අපි බලමු උදාහරණයක් අරගෙන කොහොමද මේ අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ කියලා. මම යොදා ගන්නවා 1275 කියන අෂ්ටමය සංඛ්‍යාව. මේ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් එහෙම නැත්නම් බර සාධකයන් දකුණු කෙළවර සිට ලකුණු කරගන්නවා. 8.0, 8.1, 8.2, ඒ වගේම 8.3 කියන ස්ථානෙන් අපි නතර වෙනවා. මොකද අපි භාවිතා කරන සංඛ්‍යා රටාවේ තියෙන්නේ සංඛ්‍යාංක 4යි. එහෙනම් 8.0 වෙනි බලයේ වටිනාකම 1යි. ඒක ගුණ කරන්න ඕන එක ස්ථානයේ තියෙන 5. එහෙනම් 1 වරක් 5 5යි. ඊළඟට 8.5 වෙනි බලය. 8.5 වෙනි බලය කියලා කියන්නේ 8. 8 ගුණ කරන්න ඕනේ 10 ස්ථානයේ තියෙන 7ෙන්. එහෙනම් 8 වරක් 7 56යි. ඊළඟට තියෙනවා 8.2 බලය. 8.2 බලය කියලා කියන්නේ 8 වැඩි කිරීම 8. 8 වරක් 8 64යි. 64 ගුණ කරන්න ඕනේ 100 ස්ථානයේ තියෙන 2ෙන්. එහෙනම් 64 දෙකෙන් ගුණුනහම අගය 128යි. ඊළඟට 8.3 බලය. 8.3 බලය කියන්නේ 8 තුන්සරයක් ගුණ වුනහම ලැබෙන අගය. එහෙනම් 8 වරක් 8 64යි. 64 8ෙන් ගුණ වුනහම අපිට ලැබෙනවා 512 කියන සංඛ්‍යාව. 512 ගුණ කරන්න තියෙනවා 10 ස්ථානයේ තියෙන 1ෙන්. එහෙනම් 1 වරක් 512 512යි. අපිට එකතු කිරීම සඳහා ලැබිලා තියෙනවා 512 128 සහ 56 5 කියන සංඛ්‍යා 4. මේ සංඛ්‍යා 4 එකතුව 701ක් වෙනවා. එහෙනම් 1275 කියන අෂ්ටමය සංඛ්‍යාවට තුල්‍ය දශමය අගය 701. මෙන්න මේ විදිහට තමයි අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ. ඔව්, එහෙනම් දරුවනේ අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා ෂඩ් දශමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම. එහෙනම් ඔබ ඉගෙන ගත්තා ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය. ඒ වගේම අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය. එහෙනම් අපිට මේ භාවිතා කළ ක්‍රමවේදයම මෙහිදීද යොදා ගන්න පුළුවන්. අපිට දීලා තියෙන ෂඩ් දශමය සංඛ්‍යාවේ ස්ථානීය අගයන් සඳහන් කර ගන්නවා. එම ස්ථානීය අගයන්ගේ බලවල වටිනාකම ෂඩ් දශමය සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එම ගුණ කරලා ලැබෙන සංඛ්‍යා ටික එකතු කරලා අපිට ෂඩ් දශමය සංඛ්‍යාවට තුල දශමය අගය පහසුවෙන් ගන්නේ කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඔබ දැන් දන්නවා ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාව බවට හරවන්න. ඒ වගේම අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාව බවට හරවන්න. අවසාන වශයෙන් ෂඩ් දශමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාව බවට හරවන්නේ කොහොමද කියන එක ඔබ දැන් අවබෝධ කරගන්න ඇති. ඔව්, එහෙනම් දරුවනේ ඊළඟට තියෙන පරිවර්තනයන් ගැන පැහැදිලි කරලා දෙන්න වාසනා ටීචර් එනවා.
චන්දනී ටීචර් පැහැදිලි කරපු පරිවර්තන තුනත් එක්ක අපි සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන හයක් ඉගෙන ගත්තා. ඉතින් ද්විපතේ අපි තවත් පරිවර්තන දෙකක් ගැන අවධානය යොමු කරමු. ඒ තමයි ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමත්, අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීමත් කියන පරිවර්තන දෙක. මේ පරිවර්තන ගැන කතා කරද්දී අපිට මේ ද්විමය සහ අෂ්ටමය සංඛ්‍යා පද්ධති අතර තියෙන සම්බන්ධතාවය හඳුනගන්න වෙනවා. මොකක්ද මේ සංඛ්‍යා පද්ධති දෙක අතර තියෙන සම්බන්ධය? ඔබ දැනටමත් දන්නවා අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන විශාලම සංඛ්‍යාංකය තමයි 7 කියන්නේ කියලා. මේ 7 අගය අපිට ද්විමය සංඛ්‍යාංක තුනකින් නිරූපණය කරන්න පුළුවන්. ඒ 1.1.1 විදිහට. 1.1.1 ගත්තම චාන්දනී ටීචර් වලට පැහැදිලි කරලා දුන්න ආකාරයට මේ දශමය අගය ගත්තොත් දකුණු කෙළවරේ තියෙන 2.0 බලය. ඊට පස්සේ 2.1 බලය සහ 2.2. එහෙනම් මේ අගයන් එකට එකතු කර, ඒ කියන්නේ 1.2.4 එකට එකතු කරොත් අපිට 7 හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අෂ්ටමය සංඛ්‍යාංකයක් ද්විමය සංඛ්‍යාංක තුනකින් නිරූපණය කරන්න පුළුවන් කියන සම්බන්ධතාවය ගොඩනැගෙනවා. මෙන්න මේ කියන සම්බන්ධතාවය මත පදනම්ව අපි ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරද්දී අපිට ලැබෙන ද්විමය සංඛ්‍යාව දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා වම් කෙළවරට එද්දී, එහෙම නැත්නම් අපි අඩුම වෙසෙසියගේ සිට වැඩිම වෙසෙසියගේ දක්වා එද්දී පිටු තුනේ කාණ්ඩවලට වෙන් කරනවා. ඒ වෙන් කරද්දී වම් කෙළවරේ අවසාන කාණ්ඩයට පිටු තුනක් නැත්නම් අපි බිංදු දාලා ඒ කාණ්ඩයත් සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ ඒ වෙන් කරගත් එක් කාණ්ඩයට අයත් අෂ්ටමය සංඛ්‍යාව වෙන් වෙන්ව ලබා ගන්නවා. ඒ සංඛ්‍යාංක වම් කෙළවරේ ඉඳන් දකුණු කෙළවරට පිළිවෙලින් ලියලා ඊට පස්සේ ඒක පාදමේ වටිනාකම 8ක් කියලා අපි නිරූපණය කරනවා. අපි එහෙනම් උදාහරණයක් බලමු. අපිට ලැබෙන ද්විමේ සංඛ්‍යාවක් 1.1.1 1.1 කියලා. දැන් මේ ද්විමේ සංඛ්‍යාව දකුණු කෙළවරෙන් පටන් අරන් වම් කෙළවරට එද්දි ද්විමේ සංඛ්‍යාංක 3 කාණ්ඩවලට වෙන් කරනවා. එතකොට අපිට කාණ්ඩ 3ක් ලැබෙනවා. හැබැයි අවසාන කාණ්ඩයට ලැබෙන එකක් විතරයි. එනිසා අපි මොකද කරන්නේ? ඉදිරියෙන් තව බිංදු දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ දරුවනේ එක් එක් කාණ්ඩයේ අෂ්ටමය අගය ලබා ගන්නවා. එතකොට මේ සංඛ්‍යාවේ හැටියට අපිට ලැබෙනවා 1.5.5 පාදමේ සංඛ්‍යාව වශයෙන් 8. එහෙමනම් අපි බලමු දුවේ පුතේ කොහොමද අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. මේ පරිවර්තනයේදීත් අපිට මේ සංඛ්‍යා පද්ධති දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි වැදගත් සාධකයක් වෙන්නේ. අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරද්දී අෂ්ටමේ සංඛ්‍යාවේ එක් එක් සංඛ්‍යාංකය අපි ද්විමේ සංඛ්‍යාංක 3 බැගින් වෙන්වෙන්ව ලියනවා. ඊට පස්සේ ඒ කොටස් එකිනෙකට එකතු කරලා පාදමේ වටිනාකම නිරූපණය කරලා අෂ්ටමේ සංඛ්‍යාවට අදාළ ද්විමේ සංඛ්‍යාව ලබා ගන්නවා. අපි උදාහරණයක් මගින් ඒක පැහැදිලි කරගමු. අපිට ලැබෙනම අෂ්ටමේ සංඛ්‍යාවක් 2, 5, 4 කියලා. කොහොමද මේ 2, 5, 4 අෂ්ටමේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ? අපි මේ 2, 5, 4 කියන සංඛ්‍යාව එක් එක් සංඛ්‍යාංකයේ ලියා ගන්නවා ද්විමේ සංඛ්‍යාංක 3ක් භාවිතයෙන්. ඒ කොහොමද? 2 නම් 0.1 කියලා, 5 නම් 1.1 කියලා, 4 නම් 1.0 කියලා. ඊට පස්සේ මේ සංඛ්‍යාංකයකට එකතු කරලා ලියනවා. ඒ කියන්නේ දැන් ඔබට ලැබෙනවා අෂ්ටමය 2, 5, 4ට අදාළව 0.1, 1.1, 1.0 කියන ද්විමය අගය. එහෙනම් දරුවනේ ද්විමය සංඛ්‍යාවක් ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ සහ ෂඩ්දශමය සංඛ්‍යාවක් ද්විමය බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා අපි චාන්දනී ටීචර්ගෙන් අහලා දැනගමු නේද?
ඔව් වාසනා ටීචර්. අපේ දරුවන් මේ වන විට ප්‍රධාන සංඛ්‍යා පද්ධති පරිවර්තන 12න් 8ක්ම ඉගෙනගෙන අවසන්. එහෙනම් දැන් අපි බලමු ඊළඟට අපිට මුණගැහෙන සංඛ්‍යා පද්ධති පරිවර්තනය මොකක්ද කියලා. ද්විමේ සංඛ්‍යා ෂඩ්දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය. ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා වගේම සංකේතත් භාවිතා කරනවා. මේ සංකේත F මගින් නිරූපිත අගය තමයි එහි වැඩිම සංඛ්‍යාත්මක අගය සහිත සංඛ්‍යාව වෙන්නේ. එය 1.1.1 කියන බිටු 4කින් යුත් ද්විමේ සංඛ්‍යාවකින් දක්වන්න පුළුවන්. මෙලෙස ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතියේ සියලුම සංඛ්‍යා බිටු 4කින් යුත් ද්විමේ සංඛ්‍යාවකින් දක්වන්න පුළුවන්. එහෙනම් ඔබ දන්නවා මීට පෙර ඔබ ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය ඉගෙන ගත්තා. ඒ වගේම මෙහිදී සිදු කරන්න ඕන අපිට ලැබී ඇති ද්විමේ සංඛ්‍යාව දකුණු පස කෙළවරේ සිට බිටු 4 කාණ්ඩවලට වෙන් කිරීම. එම එක් එක් කාණ්ඩවලට අයත් ෂඩ්දශමය අගය වෙන්වෙන්ව ලියා ගැනීම. අවසාන වශයෙන් වම් කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා පිළිවෙලින් ලියා පාදය සඳහන් කිරීම. අපි බලමු සරල උදාහරණයක් අරගෙන මෙය පහසුවෙන් කොහොමද ගණනය කරන්න කියලා. මම උදාහරණයක් විදිහට යොදා ගන්නවා 1.1.1 කියන ද්විමේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාව ෂඩ්දශමේ සංඛ්‍යාව බවට හැරවීමේදී අපි මුලින්ම කළ යුත්තේ දකුණු පස කෙළවර සිට බිටු 4 කාණ්ඩවලට වෙන් කිරීම. එහෙනම් අපේ සංඛ්‍යාවට අනුව පළවෙනි කාණ්ඩයට බිටු 4ක් ඇතුළත් වෙනවා. එය 0.1.1 කියන කාණ්ඩය. එහෙනම් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ එක බිටුවයි. ඔබ දන්නවා සෑම කාණ්ඩයකටම බිටු 4ක් අවශ්‍ය බව. එහෙනම් අපට අමතර බිටු 3ක් මේ සඳහා එකතු කර ගැනීමට සිදු වෙනවා. දැන් අපිට කාණ්ඩ දෙකක් ලැබිලා තියෙනවා. අපේ පළවෙනි කාණ්ඩය තමයි 0.1.1 කියලා කියන්නේ. මෙහි වටිනාකම ගණනය කළොත් අපිට ලැබෙනවා 6 කියන සංඛ්‍යාව. දෙවෙනි කාණ්ඩයට ගියාම අපිට තියෙන්නේ 1.0.0 කියන සංඛ්‍යාව. එහෙනම් මේ කාණ්ඩයේ වටිනාකම ගණනය කළොත් අපිට 1 කියන සංඛ්‍යාව ලැබෙනවා. එහෙනම් 1.0.1 කියන ද්විමේ සංඛ්‍යාවට තුල්‍ය ෂඩ්දශමේ සංඛ්‍යාවෙන් 16 මෙහි පාදයේ 16 ලෙස සටහන් කළ යුතුය. දැන් අපි බලමු ෂඩ්දශමේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඔබ දන්නවද ඔය පුතේ ෂඩ්දශමේ සංඛ්‍යාවක ඕනෑම සංකේතයක් බිටු 4කින් යුත් ද්විමේ සංඛ්‍යාවකින් ලිවිය හැකි බව. එසේනම් ෂඩ්දශමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවකට හරවන විට එම සංඛ්‍යාවේ සෑම සංඛ්‍යාංකයක්ම බිටු 4කින් යුත් ද්විමේ සංඛ්‍යාවකින් දැක්විය යුතුය. අපි එහෙනම් බලමු සරල උදාහරණයක් ආශ්‍රයෙන් මෙය පැහැදිලි කර ගැනීමට. මම භාවිතා කරනවා 2AE කියන ෂඩ්දශමේ සංඛ්‍යාව. මේ ෂඩ්දශමේ සංඛ්‍යාවේ එක් සංඛ්‍යාවක් සහ සංකේත දෙකක් භාවිතා වෙනවා. ඔබ දන්නවා ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත වලින් අදහස් කරන අගයන් මොනවද කියලා. එහෙනම් අපි දැන් බලමු මේ සංඛ්‍යාවේ දකුණු පස කෙළවරේ සිට ලැබෙන සංකේත සහ සංඛ්‍යාවලට අදාළ ද්විමේ අගයන් මොනවද කියලා. අපි දන්නවා E කියන සංකේතයෙන් අදහස් කරන්නේ 14 කියන අගය. 14 කියන අගය අපිට පහසුවෙන් ද්විමේ ක්‍රමයට ලියන්න පුළුවන් 1.1.1 බිංදුව කියන අගය. ඊළඟට අපිට තියෙනවා A කියන සංකේතය. A කියන සංකේතය අපිට පහසුවෙන් ලියන්න පුළුවන් ද්විමේ ආකාරයට 1.1 බිංදුව කියන අගය. දැන් අපිට ඉතුරු වෙලා තියෙන සංඛ්‍යාව තමයි 2. එහෙනම් මේ ෂඩ්දශමේ ආකාරයට පවතින 2 ද්විමේ ආකාරයට හරවනකොට අපිට ලැබෙන පිළිතුර තමයි 1.0. අපි දන්නවා ෂඩ්දශමේ සංඛ්‍යාවක් නියෝජනය කරන්න ද්විමේ බිටු 4ක් අවශ්‍ය බව. එහෙනම් අපිට ලැබිලා තියෙන 1.0 කියන සංඛ්‍යාවට අපි අමතර බිටු 2ක් එකතු කරගන්න අවශ්‍යයි. එහෙනම් 2 කියන සංඛ්‍යාව අපි ද්විමේ ආකාරයෙන් ලියනකොට අපිට ලැබෙන සංඛ්‍යාව තමයි 0.01 කියන ද්විමේ අගය. දැන් අපි බලමු 2AE කියන ෂඩ්දශමේ අගයට සමානව අපිට ලැබිලා තියෙන ද්විමේ අගය මොකද්ද කියලා. එහෙනම් එය තමයි 1.1.1.1.1 බිංදුව කියන ද්විමේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාවේ පාදය 2 ලෙස සටහන් කළ යුතුයි. එහෙනම් දරුවනේ ෂඩ්දශමේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා ඔයාලට අවබෝධ වෙන්න ඇති. එහෙනම් අපේ අවසාන පරිවර්තන දෙක ගැන කතා කරන්න වාසනා ටීචර් එනවා. ඔව් වාසනා ටීචර්, අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න අපේ පරිවර්තනවල අවසාන අදියර.
ඔව් චාන්දනී ටීචර්, අපිට කතා කරන්න තියෙන අවසාන පරිවර්තන දෙක. ඒ තමයි අෂ්ටමේ සංඛ්‍යාවක් ෂඩ්දශමේ සංඛ්‍යාවක් බවටත් ෂඩ්දශමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් බවටත් පරිවර්තනය කිරීම. කොහොමද මේ පරිවර්තනය සිද්ධ කරන්නේ? මේකෙදි අපිට ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. මොනවාද මේ ක්‍රම දෙක? එකක් තමයි අපිට පුළුවන් අපේ අෂ්ටමේ සංඛ්‍යාව හෝ ෂඩ්දශමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරලා ඊට පස්සේ ලැබෙන දශමේ සංඛ්‍යාවට අදාළ ෂඩ්දශමේ අගය හෝ අෂ්ටමේ අගය ලබා ගන්න. අනිත් ක්‍රමය තමයි දරුවනේ අපිට පුළුවන් අපිට ලැබිලා තියෙන අෂ්ටමේ සංඛ්‍යාව හෝ ෂඩ්දශමේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරලා ඊට පස්සේ ලැබෙන ද්විමේ අගය ෂඩ්දශමේ හෝ අෂ්ටමේ බවට පරිවර්තනය කරන්න. ඉතින් මේ දෙවැනි ක්‍රමය පළමු ක්‍රමයට සාපේක්ෂව පහසු ක්‍රමයක් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට විභාගෙදි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි භාවිතා කරන්න වඩාත්ම සුදුසු ක්‍රමය තමයි මේ දෙවැනියට සාකච්ඡා කරපු ක්‍රමය. එහෙමනම් දරුවනේ අපි දැන් සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන කරන්න පුළුවන් ආකාර 12ක් ගැන සාකච්ඡා කළා. දැන් ඔබට ඒ පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. එහෙමනම් මේ පාඩමේ තවත් වැදගත් කොටසක් තමයි දත්ත ආචරණ ධාරිතාවය. නේද චන්දරේ ටීචර්?
ඔව් දුවේ පුතේ. පරිගණක දත්ත නිරූපණයේ ඒකකයේ තුල අපිට හම්බෙන තවත් වැදගත් කොටසක් තමයි දත්ත ආචරණ ධාරිතාව කියලා කියන්නේ. අපි දන්නවා පරිගණකයට සුවිශේෂී හැකියාවන් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එක් සුවිශේෂී ගුණාංගයක් තමයි දත්ත ආචරණ හැකියාව. අපි තැන්පත් කරන ඕනෑම ගොනුවක් පරිගණකයට අවශ්‍යතාකල් ගබඩා කර තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි පරිගණකය තුළ දත්තතොරතුරු ගබඩා කරනකොට ඒ සඳහා පරිගණක මතකයෙන් යම්කිසි ඉඩක් වෙන් කර ගන්නවා. මෙම ඉඩ ප්‍රමාණයට අපි ආචේන ධාරිතාවය කියලා කියනවා. විවිධ දෑ මැනීම සඳහා විවිධ ඒකක භාවිතා කරනවා වගේම පරිගණකයේ මතක ධාරිතාවය මැනීමටත් ඒකකයක් භාවිතා කරලා තියෙනවා. ඒ ඒකකය තමයි බයිටේ කියලා අපි අදහස් කරන්නේ. එහෙනම් මේ බයිටයක් හැදෙන්නේ කොහොමද? බයිටයක් අද වෙනකොට තත්ත්ව ධාරිතාවයේ මැනීම සඳහා වැඩි දියුණු කරලා තියෙන්නේ කොහොමද කියන එක අපි හොයලා බලමු. පරිගණකයේ දත්ත තැන්පත් කිරීම සඳහා භාවිතා කරන කුඩාම ඒකකයේ බිටුව. මේ නිර්මාණය වෙලා තියෙන්නේ බයිනරි ඩිජිට් යන ඉංග්‍රීසි යෙදුමෙහි මුල ඇති B අකුරත් අග ඇති I සහ T යන අකුරු තුනත් එකතු වෙලා. එහෙනම් බිට් එක නිර්මාණය වෙලා තියෙන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය ඇති බිංදුව සහ එක කියන සංඛ්‍යාංක යුගලය මගින්.
එහෙනම් දරුවනේ බයිට් එකක් නිර්මාණය වෙන්න බිට් අටක සංයෝජනයක් අවශ්‍යයි. බිට් අටක එකතුවකට අපි කියනවා බයිට් එකක් කියලා. ඔව්, ඊළඟ අධ්‍යයනයේදී අපිට නිබලය කියන ඒකකය මුණගැහෙනවා. මේ නිබලය කියන ඒකකය තුල අඩංගු වෙනවා බිට් හතරක්. ඒ කියන්නේ හරියටම බැලුවොත් බයිටයකින් හරි අඩකට. ඊළඟට බයිටය කියන ඒකකය වැඩි දියුණු වුණා කිලෝබයිට් කියන ඒකකය දක්වා. මේ කිලෝබයිට් ඒකකයක් තුල අඩංගු වෙනවා බයිට් 1024ක්. තවදුරටත් කිලෝබයිට් ඒකකය සංවර්ධනය වීමෙන් මෙගාබයිට් කියන ඒකකය නිර්මාණය වුණා. එහෙනම් මෙගාබයිට් කියන ඒකකය තුල කිලෝබයිට් 1024ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. මෙගාබයිට් තවදුරටත් ගිගාබයිට් ඒකකය දක්වා වැඩි දියුණු කළා. ගිගාබයිට් ඒකකය තුල අඩංගු වෙනවා මෙගාබයිට් 1024ක ප්‍රමාණයක්. ඊළඟට දරුවනේ ගිගාබයිට් 1024ක් එකතු කරලා ටෙරාබයිටේ ගොඩනැගුවා. තවදුරටත් මෙය ප්‍රමාණවත් නොවීම නිසා ටෙරාබයිට් 1024ක් එකතු කරලා පෙටාබයිටය දක්වා මෙය වැඩි දියුණු කරා. ඔන්න ඔය විදිහට තමයි අපි ආචයන ධාරිතාවේ ගණනය කරන්නේ. ඔව්, එහෙනම් අපිට වාසනා ටීචර් පැහැදිලි කරලා දෙයි එක් එක් ආචයන උපාංගවල දත්ත ධාරිතාවයන් හා ඒවා මධ්‍ය සැකසුම් මේකකය විසින් ප්‍රවේශ කරගන්නේ කොපමණ වේගයකින්ද කියන එක.
චන්දනී ටීචර් කියලා දීපු දත්ත ආචයන ධාරිතාවෙන් වැඩිපුර මේදන අවස්ථාවක් තමයි දරුවනේ අපි පරිගණක පද්ධතියක භාවිතා කරන මතක උපාංගවල. එහෙමත් නැත්නම් දත්ත ආචයන උපාංගවල ධාරිතාවය නිරූපණය කරන අවස්ථාව. අපි මෙම පාඩම් මාලාවේ දෙවැනි එකකයේ තුල මේ දත්ත ආචයන උපාංග පිළිබඳව ඉගෙන ගත්තා. එහිදී ඔබ ඉගෙන ගත්ත දුරතැටියක ධාරිතාවේ ගිගාබයිට් 250 ටෙරාබයිට් 6ක් අතර ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම ඉහළ ධාරිතාවයකින් යුක්ත බැවින් චුම්බක පටි සර්ව පරිගණකවල දත්ත හතරතුරල උපස්ථිත තබා ගැනීමට භාවිතා කරනවා. මේ ආදී කරුණු දැන් දුවල පුතාලට තේරෙනවා. එහෙනම් කොපමණ දත්ත තොරතුරු ප්‍රමාණයක් මේ උපාංගවල ගබඩා කරලා තියන්න පුළුවන්ද කියලා. ඒ ඔබට දැන් දත්ත ආචරණ ධාරිතාවයේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන බැවි. ඒ වගේම දරුවනේ අපිට මේ ආචරණ උපාංග ඒවායේ ධාරිතාවය අනුව පෙළගැස්වීමක් කරන්න පුළුවන්. මොන ආචරණ උපාංගයටද අඩුම ධාරිතාවයක් පවතින්නේ, ඊළඟට මොන උපාංගයේද, ඔය ආකාරයට පෙළගැස්වීමක් කරන්න පුළුවන්. ඔබට මේ සඳහා පෙළපොතේ බොහොම ලස්සන නිරූපණයක් දක්නට ලැබෙනවා පිටු අංක 99. අපි ධාරිතාවයේ වැඩි වෙන පිළිවෙලට මෙම ආචරණ උපාංග පෙළගැස්සුවොත් අපිට අඩුම ධාරිතාවයක් සහිතව ලැබෙනවා මතක රෙජිස්ටර්. ඒ ධාරිතාවයේ කිලෝබයිට් එකක ප්‍රමාණයක් වශයෙන්. ඊළඟට ලැබෙනවා නිහිත මතකය, එමත් නැත්නම් සංචිත මතකය කියලත් අපි කියනවා. ඊළඟට සංයුක්ත තැටිය, සංඛ්‍යාංග බහුවිධ තැටිය, ඊළඟට බොහොම වැදගත් මතක උපාංගයක් වන සසම්භාවි ප්‍රවේශ මතකය, ඊළඟට පතන මාත්‍ර මතකය, සැනලි මතකය, පරිගණක පද්ධතියක ප්‍රධාන දත්ත ආචරණ උපාංගය වශයෙන් භාවිතාවන දුරට ඇටිය අපිට ඊළඟට ලැබෙනවා. අවසාන වශයෙන් වැඩිම ධාරිතාවයක් සහිතව ටෙරාබයිට් 1ක් ටෙරාබයිට් 185ක් අතර ප්‍රමාණයකින් චුම්බක පටි අපට ලැබෙනවා. එනම් ඔබට පැහැදිලි අපිට චුම්බක පටි සලකන්න පුළුවන් ඉහළම දත්ත ආචරණ ධාරිතාවේ සහිත උපාංගය වශයෙන්. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය දරුවනේ මෙම පෙළගැස්වීම අපි කරලා තියෙන්නේ වර්තමාන තත්ත්වයේ මත පදනම්ව. නමුත් තාක්ෂණික දියුණුවත් සමග පුද්ගලයන්ගේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයේ අවශ්‍යතාවයත් එක්ක අනාගතයේදී මෙම උපාංගවල ධාරිතාවයන් වෙනස් ආකාරවලින් නිර්මාණය කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ අනුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. මේ මතක උපාංගම අපිට තව නිර්ණායකයන් මත පදනම්ව පෙළගැස්වීම කරන්න පුළුවන්. ඒ තමයි දත්ත ප්‍රවේශ කරගැනීමේ වේගය සහ බිටු එකක් සඳහා වැය වෙන මුදල කියන නිර්ණායක. අපි දත්ත ප්‍රවේශ කරගැනීමේ වේගය අනුව මතක උපාංග පෙළගැස්වීම කළොත් අපිට වේගය වැඩි වෙන පිළිවෙලට අඩුම ප්‍රවේශ වේගයක් පවතින්නේ චුම්බක පටි සඳහා. එනම් මධ්‍ය සැකසුම් එකකයට චුම්බක පටිවල ගබඩා කරලා තියෙන දත්තවලට ප්‍රවේශ වෙන්න වැඩි කාලයක් වැය වෙනවා. එබැවින් චුම්බක පටිවල දත්ත ප්‍රවේශ කරගැනීමේ වේගය අඩුයි. වැඩි මාචින ධාරිතාවයක් පැවතියත් චුම්බක පටිවලට පවතින්නේ අඩු ප්‍රවේශ වේගයක්. ඊළඟට සංයුක්ත තැටිය, සංඛ්‍යාංක බහුවිධ තැටිය, දෘඩ තැටිය, සැනලි මතකය, පතන මාත්‍ර මතකය, සසම්භාවි ප්‍රවේශ මතකය, නිහිත මතකය ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් දත්ත ප්‍රවේශ වේගයේ වැඩි වෙන පිළිවෙලින් මතකුපාංග පෙළගස්වන්න පුළුවන්. ඉතින් දරුවනේ, ඉහළම දත්ත ප්‍රවේශ වේගයක් පවතින්නේ රෙජිස්ටර් මතකවලට. එනම් මද්ද සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත බොහොම කෙටි කාලයකින් මේ මතක රෙජිස්ටර් වලින් ලබා ගන්න පුළුවන්. එබැවින් මෙහි දත්ත ප්‍රවේශ කර ගැනීම බොහොම වේගවත්. රෙජිස්ටර් මතකවල දත්ත ධාරිතාවය බොහොම අඩු වුණත් දත්ත ප්‍රවේශ වේගය බොහොම වැඩි. ඒ වගේම දුවේ පුතේ, අපිට මෙම මතකූපාංග තවත් ආකාරයකට පෙළ ගැස්වීමක් කරන්න පුළුවන්. ඒ තමයි මතකූපාංගවල පිටු එකක් සඳහා වැය වෙන මුදල මත. මේ පෙළ ගැස්වීමේදී අපිට වැඩිම පිරිවයක් දරන්න වෙන්නේ රෙජිස්ටර් මතක සඳහා. බොහොම කුඩා ධාරිතාවයක් පැවතුනත් රෙජිස්ටර් මතකවල පිරිවැය නම් වැඩි. ඊළඟට වැඩි පිරිවයක් දරන්න වෙන්නේ නිහිත මතකයට, ඊළඟට සසම්භාවි ප්‍රවේශ මතකය, පතන මාත්‍ර මතකය, ඊළඟට පිරිවැය වැඩි වෙන්නේ චුම්බක පටිවල, ඊළඟට සැනලි මතකය, දෘඩ තැටිය, සංඛ්‍යාංක බහුවිධ තැටිය. බොහොම අඩු පිරිවයක්, බොහොම අඩු මුදලක් වැයවන්නේ සංයුක්ත තැටි සඳහා. ඉතින් මේ තමයි දරුවනේ, ඔබ ඉගෙනගත් ආචාර රූපාංග විවිධ නිර්ණායකයන් යටතේ පෙළ ගැස්වීම කළ හැකි ආකාරය. එහෙනම් අපි බලමු ඊළඟට චාන්දිනී ටීචර් වලට මොනවද කියලා දෙන්න යන්නේ කියලා.
ඔව්, එහෙනම් දුවේ පුතේ, අද දවසේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරන අවසාන මාතෘකාව තමයි පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම. ඔබ මේ වන විට හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා පරිගණකේ අපි දෙන දත්ත උපදෙස් ද්විමේ කේතයකට, එහෙම නැත්නම් ද්විමේ බිඩු රටාවකට පරිවර්තනය කරගන්න බව. ඒ අනුව අපි යතුරු ලියනය කරන අක්ෂර, සංඛ්‍යාංක, සංකේත, ඒ වගේම රූප, ශබ්ද යන සියල්ලම පරිගණකයේ අභ්‍යන්තර ආචේන උපාංගවල තැන්පත් කිරීමේදී ද්විමේ කේත භාවිතා කරනවා. උදාහරණයක් අරගෙන අපි මේ දත්ත උපදෙස් ද්විමේ කේතයකට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා බලමු. අපි යතුරු පුවරුවෙන් ඒ අකුර යතුරු ලියනය කරන විට එම විද්‍යුත් සංඥාව ක්‍රියාත්මක වී 1.0.0.0.1 කියන ද්විමේ බිඩු රටාවකට පරිවර්තනය වෙනවා. මේක තමයි ද්විමේ කේතය කියලා කියන්නේ. මේ විදිහට සෑම අනුලක්ෂණයකටම, සංඛ්‍යාවකටම, සංකේතයකටම අදාළ වන බිටු රටාවකින් සෑදුණු සංයෝජනයක් තියෙනවා. මෙම සංයෝජනය පරිගණකවල භාවිතාවන විවිධ කේත ක්‍රමයන්ට අනුව වෙනස් වෙනවා. එහෙනම් අපි බලමු දුවේ පුතේ, පරිගණකවල මේ දක්වා භාවිතා කරලා තියෙන විවිධ කේත ක්‍රම මොනවද කියලා. පරිගණකවල මුල් කාලයේ භාවිතා කරලා තියෙනවා BCD කියන කේත ක්‍රමය. ඉන්පසු හඳුන්ලා දීලා තියෙනවා ASCII කේත ක්‍රමය. ඊළඟ අධ්‍යයනයේදී EBCDIC කියන කේත ක්‍රමය හඳුන්ලා දීලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ භාවිතාවන Unicode කියන කේත ක්‍රමය අවසාන අධ්‍යයනයේදී අපිට හඳුන්ලා දීලා තියෙනවා. ඉන් BCD කියන්නේ පරිගණකවල මුල්ම කාලේ භාවිතා කරලා තියෙන කේත ක්‍රමයක්. මේ කේත ක්‍රමයට අනුව එක් සංඛ්‍යාංකයක් නිරූපණය කරන්න බිටු 4ක් භාවිතා කරලා තියෙනවා. ඒ අනුව මේ කේත ක්‍රමයට හැකි වෙලා තියෙනවා එකින් එකට වෙනස් සංඛ්‍යා සංකේත රටාවන් 16ක් නිරූපණය කරන්න. ඒ බිටු 4ක් භාවිතා කිරීම නිසා 2^4 බලය සමානයි 16 කියන නීතිය පදනම් කරගෙන. එහෙනම් මේ BCD කියන කේත ක්‍රමය යොදාගෙන දශමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාංක 10 නිරූපණය කරලා තියෙනවා. ඔව්, එහෙනම් අපි වාසනා ටීචර්ගෙන් අහලා බලමු ASCII කියන කේත ක්‍රමේ ලක්ෂණ මොනවද කියන එක.
ඔව් චන්දනී ටීචර්, අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ පරිගණක පද්ධතිය ගත්ත නිරූපණයේදී වඩාත් කතාබහට ලක් වෙන කේත ක්‍රමයක් පිළිබඳව. ඒ තමයි ASCII කේත ක්‍රමය. දීර්ඝාර්ථයේ වශයෙන් American Standards Code for Information Interchange ලෙස හඳුනගන්න පුළුවන්. ඇමරිකානු ජාතික සම්මත ආයතනය තමයි මෙම ASCII කේත ක්‍රමය සකස් කරලා සම්මත කරලා තියෙන්නේ. විවිධ නිෂ්පාදන සමාගම් තම තමන්ට ආවේනික ක්‍රමවලට පරිගණකයේ දත්ත නිරූපණය කිරීමෙන් පරිගණක අතර දත්ත හුවමාරුවේදී බොහෝ ප්‍රශ්න පැන නැගී හැකි බව පෙනී ගියා. වැඩිපුරම මේ ප්‍රශ්නයේ පැන නැංගේ යතුරු පුරු ආශ්‍රිතයි. ඉතින් මෙන්න මේ ගැටලුවට පිළියමක් විදිහට සමත ආකාරයක් වශයෙන් භාවිතා කිරීමට ඇස්කී කේත ක්‍රමය හඳුන්ලා දෙනවා. මෙම ක්‍රමයේදී අනුලක්ෂණයක් 0.127 දක්වා වූ වගයකට සමාන කරනවා. ඒ කියන්නේ ඇස්කී කේත ක්‍රමය මගින් අනුලක්ෂණයක් නිරූපණය කිරීමට බිටු 7ක් භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ කේත ක්‍රමය මගින් එකිනෙකට වෙනස් අනුලක්ෂණ 128ක් නිරූපණය කරන්න පුළුවන්. ඒ තුළ සංඛ්‍යාංක, අක්ෂර, විශේෂිත වූ සංකේත හඳුනගන්න පුළුවන්. ඇස්කී කේත ක්‍රමය භාවිතා කරලා කොහොමද අපි අනුලක්ෂණයක් නිරූපණය කරන්නේ? පළමුවෙන්ම අපිට අදාළ අනුලක්ෂණයේ දශම ඇස්කී යගේ ලබා ගන්න වෙනවා. ඊට පස්සේ එමාගේ ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා ඒ බිටු 7කින් නිරූපණය කරනවා. උදාහරණයක් විදිහට අපි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අක්ෂරය ඇස්කී වලින් නිරූපණය කරන්නේ කොහොමද බලමු. ඉංග්‍රීසි කැපිටල් A අක්ෂරයේ දශම ඇස්කී ආකාරය තමයි 65. එහෙමනම් අපි 65 ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළොත් අපිට ලැබෙනවා 1.0.0.0.1. ඒ කියන්නේ 1.05. ඒ තමයි ද්විමේ ඇස්කී කේතය. එතකොට ඔබ යතුරු පූර්ව හරහා කැපිටල් A ලබා දුන් විට පරිගණකයේ තුල ඒ නිරූපණය කරන්නේ 1.0.0.0.1 යන ආකාරයට. කොහොම වුණත් දරුවනේ මෙම ඇස්කී කේත ක්‍රමය සංඛ්‍යා දැක්වීමට වඩා සුදුසු කේත ක්‍රමයක් නොවේ. හේතුව තමයි සංඛ්‍යා දැක්වීමේ ඉලක්කම් ප්‍රමාණය වැඩි වෙත්ම අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැයවීම. නමුත් අක්ෂර නිරූපණය සඳහා වඩාත්ම සුදුසුම කේත ක්‍රමයක්. ඉතින් දරුවනේ මෙම කේත ක්‍රමය නිරූපණය කරන්න පුළුවන් වුණේ අනුලක්ෂණ 128ක් කිව්වනේ. එතකොට ඊට වැඩිපුර අනුලක්ෂණ ප්‍රමාණයක් නිරූපණය කරන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා ක්‍රමවේදයක් නැද්ද චාන්දනී ටීචර්?
හොඳයි වාසනා ටීචර්. අපි දැන් ඉගෙන ගත්තා කේත ක්‍රම දෙකක් පිළිබඳව. මේ කේත ක්‍රම දෙකටම පස්සේ ඊළඟ අධ්‍යයනයේදී හඳුන්ලා දීලා තියෙනවා ඉබ්සුඩික් කියන කේත ක්‍රමය. මේ දීර්ඝාර්ථය වන්නේ extended binary coded decimal interchange code යන්න. එනම් විස්තාරික ද්විමේ කේත දශම අන්තර් හුවමාරු කේතේ. මෙම කේත ක්‍රමයට අනුව එක් අනුලක්ෂණයක් නිරූපණය කිරීම සඳහා ද්විමේ බිටු 8ක් භාවිතා කරලා තියෙනවා. එබැවින් එකිනෙකට වෙනස් ද්විමේ රටාවන් 256ක් ලබා ගත හැකි වූ නිසා මේ සංඛ්‍යා පද්ධතියට හැකි වුණා එකිනෙකට වෙනස් අනුලක්ෂණ 256ක් නිරූපණය කරන්න. ඔදුවේ පුතේ, මේ අනුලක්ෂණ අතර ඉංග්‍රීසි හෝඩියේ අකුරු, ඉලක්කම් සහ විශේෂ අක්ෂර දක්නට ලැබුණා. මෙම කේත ක්‍රමය IBM මේන් ෆ්‍රේම් පරිගණකවල භාවිතා කරලා තියෙන අතර ASCII කේත ක්‍රමය තරම්ම ජනප්‍රිය වුණේ නැහැ. ඒකට හේතුව තමයි දත්ත නිරූපණයේදී ඇති වූ යම් යම් ගැටලු සහගත තත්ත්වය. එහෙනම් මේ ගොඩක් ගැටලු වලට විසඳුම් වශයෙන් වර්තමානයේදී හඳුන්ලා දීලා තියෙනවා යුනිකෝඩ් කේත ක්‍රමය. අපි වාසනා ටීචර්ගෙන් අහලා බලමු මොකද්ද මේ යුනිකෝඩ් කේත ක්‍රමය? මේකේ තියෙන ලක්ෂණ මොනවද කියලා?
ඔව් චන්දනී ටීචර්. අපි කලින් කතා කරපු ASCII සහ EBCDIC කියන කේත ක්‍රම දෙකේම පැවති සීමාව තමයි නිරූපණය කළ හැකි අනුලක්ෂණ ප්‍රමාණය 128කට සහ 256කට සීමා වීම. නමුත් වර්තමානයේ අපි විවිධාකාර භාෂාවන්ගේ විවිධාකාර වූ අනුලක්ෂණ විශාල ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ ගැටලුවට විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර සම්මත ආයතනය සහ යුනිකෝඩ් කන්සෝර්ටියම් යන ආයතනවල එකතු වෙන කේත ක්‍රමයක් හඳුන්ලා දෙනවා යුනිකේත කියලා. මෙම යුනිකේත ක්‍රමයේදී එක් අනුලක්ෂණයක් නිරූපණය කරන්න බයිට් දෙකක්, ඒ කියන්නේ බිටු 16ක් භාවිතා කරනවා. එහෙනම් කොපමණ අනුලක්ෂණ ප්‍රමාණයක් යුනිකේත ක්‍රමය මගින් නිරූපණය කරන්න පුළුවන්ද දරුවනි? ඔව්, අනුලක්ෂණ 65536ක් නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ 216 වෙනි බලේ. එතකොට මෙම කේත ක්‍රමයේදී අපි වර්තමානයේ භාවිතා කරන විවිධ භාෂාවන්ගේ භාවිතාවන අනුලක්ෂණ සඳහා එම අනුලක්ෂණයන්ට අනන්‍ය වූ අංකයක්, එහෙම නැත්නම් යුනික් කෝඩ් එකක් ලබා දෙනවා. ඒ තමයි මේ කේත ක්‍රමයේ දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය. ඒ වගේම තමයි ද්විපුතේ මේ මුළු ලෝකෙටම පොදු වූ ක්‍රමයක් ලෙස හඳුන්ලා දෙනවා. එහෙනම් දැන් අපිට කලින් මතුවෙච්ච ගැටළු වලට විසඳුමක් ලැබුණා. ඒත් මේ ක්‍රමයේ සංඛ්‍යා නිරූපණයට වඩා සුදුසුම ක්‍රමයක් කියලා අපිට යෝජනා කරන්න බෑ. හේතුව තමයි මේ කේත ක්‍රමයේදීත් අපිට එක් අනුලක්ෂණයකට බිටු 16ක් අවශ්‍ය වෙන නිසා. නමුත් අක්ෂර, සංකේත, රූපමය දත්ත, ශබ්දමය දත්ත আদি නිරූපණයට වඩා සුදුසුම සහ දැනට පවතින කේත ක්‍රමය තමයි මේ යුනිකේත ක්‍රමය. එහෙමනම් දරුවනේ, හොරාවකට ආසන්න කාලයක් අපත් සමග රැඳී සිටමින් ඔබ පරිගණකයක් තුළ දත්ත නිරූපණය කරන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් දුවේ පුතේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ඔබගේ විෂය නිර්දේශයට අදාළ තවත් රසබර පාඩමකින් නැවත හමුවන තුරු ඔබ සියලු දෙනාටම අයබෝවන්.